පංචඋපාදානස්කන්ධේ අනිත්‍ය මෙනෙහි කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පංචඋපාදානස්කන්ධේ අනිත්‍ය අනිත්‍ය සංඥාව වඩන්න කියනවා පංචඋපාදානස්කන්ධය. එතකොට ඔය වචන ටික හොඳට Taman ඉස්සෙල්ලා ධර්මයට අනුව තේරුම් ගන්න ඕනේ. වචන ගොඩක් කිව්වද? පංචඋපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න එච්චරයි කිව්වේ. එනකට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ අහලා දැනගත්තු කෙනා දකින විදිහයි ධර්මයේ අහලා දැන නොගත්තු කෙනා අහලත් නැති දන්නෙත් නැති කෙනාට උක වැටෙන විදිහයි ලොකු වෙනසක් තියෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනා උක දකින හැටි සම්මා දිට්ඨියක් නැති කෙනා දකින හැටි අතර ලොකු වෙනසක් තියෙනවා. මේක හරියට තේරුම් අරන් වඩන කෙනා ආර්ය මාර්ගයේ වඩනවා, එහෙම නැති කෙනා එයත් මාර්ගයක් වඩනවා. එයා මඩන්නේ ලෝකෙට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. මොකක්ද මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩනවා කියන්නේ? ඔක හොඳට පැහැදිලි කරනවා අනිච්ච සංඥා සූත්‍රය කියලා. මම කොලේකුත් දීලා ඇති. නැති අය ගිහිල්ලා බලන්න සංයුක්ත නිකායේ තියෙනවා. මම කන්ද සංයුක්තේ කියන කොටස තියෙනවා. අනිච්ච සංඥා සූත්‍රය සංයුක්ත නිකායේ. අනිච්ච සංඥා සූත්‍රය කියන එක බලන්නම ඕන සූත්‍රයක්. මොකද ඔය වෙරදී තියෙන මට ටිකක් අයින් කරගන්න පුළුවන් බුද්ධ දේශනාවන්. ඒ අනිච්ච සංඥා සූත්‍රයේදී මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩන්න. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒකට අනිත්‍ය වඩන්න තියෙනවා ජාති කීයකද? පහක. රූපේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙනවා. වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙනවා. සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. සංකාරයේ අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. විඥානයේ අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. දැන් කොහොමද අපි රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ? අනිච්ච සංඥාව වඩන කෙනාගේ කෙලෙස් දුර වෙනවා. ආර්ය මාර්ගයේ වැඩේ. කොහොමද රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ? පළවෙනි දේ රූපය කියන්නේ මොකද්ද කියන එක දැනගන්න. මොකද්ද රූප කියන්නේ? රූපය හරි රූප හරි කියලා කියන්නේ මොනවද? මොනවටද ඔයගොල්ලෝ රූප කියන්නේ? ඇහැට පේන දේවල් රූපනේ. ඒ තමන් රූපය කියලා පිළිගන්න තැනින් පටන් ගන්නවා. කොට ඇහැට පේන දේවල් රූප. හැබැයි එතන රූප කියනකොට ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඇහැට පේන දේවල් නෙමෙයි. කනට ඇහිලා රූප ගැන දැනගන්න. ශබ්ද නිසා රූප ගැන දැනගන්න. ගඳ සුවඳ නිසා රූප ගැන දැනගන්න. රස නිසා රූප ගැන දැනගන්න. ස්පර්ශ නිසා රූප ගැන දැනගන්න. නේද? ඒ රූප කියනකොට ඇහැට දර්ශනය වෙන එක විතරක් නෙමෙයි. කන නිසා රූප ගැන දැනගන්නවා. නාසය නිසා, දිව නිසා, කය නිසා. ඇස, කන, නාසය, දිව, කය නැත්නම් ශරීරය. ඔය පහ හින්දාම රූප ගැන දැනගන්නවා නේද? ඒක රූප කියනකොට ඔය පහෙන් ඕන එකකට අහු වෙනවා නම් ඒක
රූපය.
එච්චරද රූප තියෙන. රූපජාති පහක් කිව්වනේ නේද? ඇහැට අරමුණු වෙනවා, කනට අරමුණු වෙනවා, නාසයට අරමුණු වෙනවා, දිවට අරමුණු වෙනවා, කයට අරමුණු වෙනවා. ඊට අමතරව ඇස කියන එක රූපයක් නෙවෙයි. ඒකත් රූපයක් නේ. ඇසට අරමුණු වෙන ඒවා විතරක් නෙවෙයි. ඇහැ කියන්නේ රූපයක්. කන රූපයක්. නාසය, දිව, ශරීරය. එතකොට තේරුම් ගන්න දැන් 10ක් තියනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරය කියන පහයි. ඒවට අරමුණු වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. නේද? ඔය පහ අපි දෙපැත්තකට බෙදෙනවා අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියලා. ඔය 10ම රූප ගණයට ගැත්තේ. ඒ පිළිගන්නව නේද? ඔවා රූප නේද? රූපය ගැන අනිත්‍ය සංඥාව වඩන්න නම් පළවෙනි දේ රූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. රූපකින් පටන් ගන්න. අපි රූපය කියලා කියන දෙයකින් පටන් ගන්න ඕනේ. නේද? රූපයක් නැති වුණා නම් පුළුවන්ද රූපේ අනිත්‍ය සංඥාව වඩන්න? ඉතින්ලා රූපයක් තෝරගන්න. අහුවෙන ඕන රූපයක් අරගන්න. රූපයේ අනිත්‍ය සංඥානේ වඩන්න හදන්න. නේද? ඒ ඔය රූපයක් තෝරගත්තහම ඔය 10න් එකකට ඒක අහු වෙන්න ඕනේ. තමන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඕන නැහැ ඇහැ තෝරගන්න, නැත්නම් කන තෝරගන්න, එහෙම නැත්නම් ඇහැට පේන රූපයක් තෝරගන්න. කනට ඇහිලා දැනගන්න රූපයක් තෝරගන්න, නාසය නිසා දැනගන්න රූපයක්, නැත්නම් නාසයෙන් තෝරගන්න පුළුවන්. නේද? ඔය 10න් ඕන එකක් රූප කියලා පිළිගන්නවා නේද? තමන් රූපයක් කියලා පිළිගන්න එකකින් පටන් ගන්න. ඇහැ කියන රූපයද? ඇහැ කියන රූපයෙන් පටන් ගන්න. තමන් ඇහැ කියලා කියන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න. එතකොට දැන් ඊළඟට බලන්න ඕන දැන් රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ ඉති රූපං මෙන්න මේකයි රූපය කියන්නේ කියලා දකින්න ඕන. ඉති රූපස්ස සමුදයෝ මෙන්න මේකයි රූප සමුදය. රූපය හටගත්තේ මෙන්න මේ හින්දා කියලා බලන්න ඕන. ඉති රූපස්ස අත්තංගමෝ රූපේ අත්තංගමය මේකයි කියලා දකින්න. ඔන්න ඕක වඩන කෙනා අනිච්ච සංඥාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවුද එතකොට රූපේ අනිච්ච සංඥාව වඩන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ කියලා බලන කෙනා. එයා තමයි රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. ඔක තමයි අනිච්ච සංඥා සූත්‍රයේදී දේශනා කරන්නේ. වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ ඉති වේදනාව. වේදනාව කියන්නේ මොකක්ද? ඊළඟට වේදනා සමුදය මොකක්ද? වේදනාවේ අත්ංගමය මොකක්ද? මෙන්න මෙහෙම කෙනෙක් බලයි නම් එයා වේදනාවේ අනිච්ච සංඥාව වඩන. ඒ වගේ කියනවා සංඥාව. සංඥාව කියන්නේ මේකයි. සංඥා සමුදය මේකයි. සංඥාවේ අත්ංගමය මේකයි. කියලා කෙනෙක් බලනවා නම් එයා සංඥාවේ අනිච්ච සංඥාව වඩනවා. සංඛාරය කියන්නේ මෙයයි. සංඛාර සමුදය මෙයයි. ඒ කියන්නේ සංඛාරය හටගන්නේ මෙහෙමයි. සංඛාරයේ අත්ංගමය මේකයි. කියලා කෙනෙක් බලනවා නම් එයා සංඛාරයේ අනිච්ච සංඥාව වඩනවා කියනවා. විඥාණය කියන්නේ මේකයි. විඥාන සමුදය මේකයි. විඥාණය හටගන්නේ මෙහෙමයි. විඥානයේ අත්ංගමය මේකයි. අත්ංගමය කියන්නේ මොකක්ද? නිරෝධය වගේ. මේක මේ නොපිහිටන බව, හට නොගන්න ස්වභාවය. අත්හැරීම. අත්හැරීම නේද? අත නොගන්න ස්වභාවය නිරෝධය. අත්ංගමයි. සමුදයයි අත්ංගමයි. නේද? සමුදය තිබුණත් හට ගන්නා නේද? හට ගන්න හේතුවලටනේ සමුදය කියන්නේ. සමුදය නැති වුණොත් හට ගන්න යන්නේ ඒක අස්තංගමයි. සමුදය තියනවා නම් ඒ දේ තියනවා. සමුදය නැත්නම් ඒ දේ නැහැ. හටගෙන නැහැ. තිබුණ දේ නැති වුණා නෙවෙයි. අනේක වෙන් කරගන්න. තිබුණ දේ නැති වුණා කියන එක නෙවෙයි. එහෙම දෙයක් පිහිටන්නේ නැහැ. සමුදේ තියනවා නම් තියනවා සමුදේ නැත්තම් නැහැ සමුදේ කියන්නේ හටගන්න තියෙන හේතුව දැන් දුක කියන එක ගත්තොත් දුක්ඛ සමුදේ කියලා අහලා තියෙනවනේ නේද එතකොට දුක්ඛ සමුදේ තියෙනකොට දුක තියෙනවා දුක්ඛ සමුදේ නැත්තම් දුකට හේතු නැත්තම් දුකක් දුක්ඛ නිරෝධය දුක හටගෙන නැහැ ඔව් හේතු නැති වෙනකොට පිහිටන්නේ නැහැ. එතකොට අස්තංගමයි. නිරෝධය. ඔව්. හේතු නැති නිසා නොපිහිටන. හේතු තියෙනවා නම් පිහිටන. හේතු නැත්තම් පිහිටන්නේ නැහැ. පැහැදිලිද? දැන් එතකොට රූපයේ අනිච්ච සංඥාව වඩන්න ඕන නම් ඔන්න රූපය ගැන ওই ටික බලන්න ඕන. මොනවද බලන්න වෙන්නේ? රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගමය මොකද්ද? ඔන්නඔහොම බලන කෙනා තමයි රූපයේ අනිත්‍ය සංඥාව වඩන්නේ. හරි? ඔහොම තමයි විස්තර කරන්නේ අනිත්‍ය සංඥා සූත්‍රය. ඔව් මම කියන එකක් නෙමෙයි මේ සූත්‍රය තියෙන්නේ ওই විදිහට. ඒකයි කියවල බලන්නේ. ඕන රූපයක් ගන්න ඉතින් කියන්නේ ඉති රූපං. රූපය කියන්නේ මොකද්ද? ඒ 10 තමයි රූප කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපි දැන් මනසට රූපයක් කියන්නේ නැහනේ නේද? හිතට කියනවාද රූපයක් කියලා? සූක්ෂමවත් කියන්නේ නැහැ හිතට රූපයක් කියලා. නේද? ෆිසිකල් දෙයක් නෙමෙයි රූප කියන්නේ මේ ඉන්ද්‍රිය වලට අහුවෙන එක. ධම්ම රූප කියන්නේ නැහැ. මන ධම්ම. ආයතන වලට අහුවෙන ඒවට තමයි අපි රූප කියලා කියන්නේ. ඇහැට කනට නාසයට දිවට ශරීරයට යමක් අහුවෙනවද ඔව්. රූප. හිත අහුවෙන්නේ නැහැ නේ ඒවට නේද? කාගේ හරි හිත පේනවද? අහන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනා නාසයට දැනෙනා. අල්ලල බලන්න පුළුවන්ද හිත? බැ. ඒක රූප වල ලක්ෂණ නැහැ නේද හිතේ? හැබැයි හිතට අරමුණු වෙන්න පුළුවන් රූප. ඒක වෙනම කතාවක්. රූපයක් ගැන අපිට හිතන්න පුළුවන්. දැන් gedara ගැන හිතන්න බැයිද? පුළුවන්. gedara රූපයක්ද නැද්ද? gedara රූපයක්. හරි. මනසෙන් රූප හදන්න පුළුවන්. ඒ කියන්නේ රූප ගැන හිතන්න පුළුවන් නේ. රූප අදහස ගන්න. දැන් මනසෙන් රූප හැදුවට ඒ රූපේ අපිට පේනවා. දැන් gedara මතක් කරනකොට gedara පේනව නේද? හිතට පේනව නේද gedara? ඒ රූපයක් පේනවා. දැන් අපි අරහි චෛත්‍ය මතක් කරනකොට නැත්නම් රුවන්වැලිසෑය මතක් කරනකොට පේනව නේද හිතට සටහන? රූපයක් එළියේ තියෙනා වගේ පේනව නේද? එළියේ තියෙනවම පේනවද එළියේ තියෙනව වගේ පේනවද? එනවා වගේ නේද? ඒක රූපයමද පේන්නේ? රූපේ වගේ හිතට හිතට පේන චිත්ත රූපයක් නේද? චිත්ත රූපයක් විතරයි. එතකොට ඒ රූපයට විශේෂ නමක් දෙනවා. ඒක සතර මහා ධාතු රූපයක් කියන්න පුළුවන්ද ඒක? මෙතන තියනවාද මේ සතර මහා ධාතු රූපේ? නෑ. ගෙදර තියනවාද මෙතන? රුවන්වැලි සෑය තියනවාද මෙතන? නෑ. ඒකට අපි කියනවාද ඒකට සතර මහා ධාතු රූපයක් කියලා දැන් හිතට පේන්නේ? නෑ. එතකොට මේ හිතට පෙන්නලා තියෙන්නේ නාම ධර්ම ටිකකින් රූපයක් පෙන්නලා තියෙනවා. රූපය ගැන ඇති වුණ සිතිවිලි ටික. චෛතසික කියලා කියනවා. රූපයක් සම්බන්ධ කරගෙන හටගත්ත චෛතසික ටික. නාම ධර්ම ටික. නේද? නාම ධර්ම ටික. හිතට අරමුණු වෙන්නේ නාම ධර්ම වලට සම්බන්ධ වුණ රූප සටහන. ඒ කියන්නේ රූපයක් ගැන හටගත්ත නාම ධර්ම ටික. නේද? දරුවන්ගලි සයයට කැමැතිද අකමැතිද? ඒක මතක් වෙනකොට සතුටු ගතියක් තියනවා නම් කැමැතියි නේ. එතකොට ඒකේ වේදනා නාමය තියෙනවා සුඛ වේදනා පැත්තෙන්. නේද? එතකොට ඒ සුඛ වේදනා ගතිය ඒ අරමුණු වෙන එකේ තියෙනවා. මතක් කරනකොට සතුටුයි නේද? ඒ සතුටු ගතිය කොහෙන්ද ආවේ? ඒකයි සුඛ වේදනා කියන නාමය. වේදනා චෛතසිකේ. ඒක අරක එක්ක යෙදුණු. නේද? ධුවන්නේ සය මතක් කරනවා. තරහකාරයෙක් මතක් කරනකොට කැමතිද? නෑ. එතකොට දුක්ඛ වේදනා චෛතසිකේ එතනෙදී. ඒකත් රූපයක් අරමුණු කරගෙන නේද? එතකොට මේ නාම ටිකෙන් රූපයක් අරමුණු කරනවා. මෙතන තියනවා නෙමෙයි. ඒ තියෙන රූපයකට සම්බන්ධ කරනවා නාම ගොඩකින්. ඒ කියන්නේ දැන් නාම රූපයක් තමයි අරමුණු වෙන්නේ කාටද අරමුණු වෙන්නේ? ඒකට නමක් දෙනවා විඤ්ඤාණය. විඥාණයට අරමුණු වෙනවා නාම රූප ටික. විඥාණය දැනගන්නේ නාම රූප කොට. ඇයි නාම රූප කියන්නේ? ඒවා මෙතන නැහැ. අල්ලලා බලන්න පුළුවන් ෆිසිකලි හැදිච්ච රූප නෙවෙයි. ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් කිව්වොත් සතර මහා ධාතු රූප නෙවෙයි. ඒවා නෙදන්නේ දැන් නේද? සාමාන්‍ය දන්න ටික අමතක වෙලා.
ඒ නිසා මේක කියන සාම මාත්‍ර රූපයක්.
ඔව් ඒක නාමමාත්‍රික රූපයක්. නමට තියෙන රූපයක් විතරයි. නමට තියෙන රූපයක් විතරයි. නේද? ඒ නාම රූපය කියන්නේ නමට තියෙන රූපෙ. කරපිය. නාමමාත්‍ර රූපය. නාම රූපය. ඒ එතකොට හිතට අරමුණු වෙන්නේ පේනවද නාම රූපයක් විතරයි නේද? ඇත්තට තියෙන රූපෙද දැන් මේ හිතට පේන්නේ? ඒ කියන්නේ සතර මහා ධාතු රූපෙද දැන් පේන්නේ? රුවන්වැලිසය කියනකොට. මම උනත් හැමතැනම රුවන්වැලිසය තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. හිතට අරමුණු වෙන සතහනක් විතරයි රූප සතහන. ඒ රූප සතහන හිතට පෙන්වන්නේ නාම ධර්ම. දැන් විඥාණයට නාම ධර්ම වලින් තමයි රූපේ ගැන ගති ටික දෙන්නේ. මේ රූපේ හොඳයිද නරකද? නේද? ඒ ගති ටික කියන්නේ නාම ධර්ම වල. ඒතර විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. විඥාණය කියන්නේ මොකද්ද? දැනගන්න ගති. අපි මොකක් හරි රුවන්නේ විසය ගැන දැනගත්තා. දැනගන්න ස්වභාවයට කියනවා විඥාණය. විඥාණය තමයි දැනගන්න. දැනගත්තේ මොකක් ගැනද? නාම රූපේ. දැන් රුවන්වැලි සය කියන්නේ නාම රූපය. පැහැදිලිද? ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ විඥානයේ නාම රූපේ කියන්නේ මොකක්ද? ඒ දැනගන්න දේ නාම රූපය, දැනගන්න ගතිය විඥානය. තේරෙනවද? ඒ දැනගන්න දෙයක් නැතුව දැනගැනීමක් තියෙන්න පුළුවන්ද? බැ. ඔය දෙක එකට තියෙන්නේ නේද? නාම රූප ගතිය තමයි දැනගන්නේ. දැනගන්නේ මොකද්ද නාම රූපේ? ඒතර විඥාන නාම රූප එක මොහොතේදී. දැන ගැනීමයි දැනගන්න දෙයි කියන දෙක එකට තියෙන්නේ. එකක් හරි නැත්නම් අනිත් එකට තියෙන්න පුළුවන්. දැනගන්න දෙයක් නැත්නම් දැන ගැනීමක් තියනවද? නැහැ. හරි. විඥාණයට පවතින්න බෑ නාම රූපෙ නැති. නාම රූපෙ දැනගන්න දේ තියෙන්න පුළුවන්ද දැනගැනීමක් නැති. එහෙම තියෙන්නත්. ඔය දෙක එකට නේද තියෙන්නේ. අන්න ඔකට උපමාවක් දෙනවා බටමිටි දෙකක් එකට හේතු කරලා කෙලින් තියනවා වගේ. වැටෙන්නේ නැහනේ එතකොට. එකක් අයින් වුණොත් එහෙන අනිත් එක තියෙයිද? වැටේ. නැගෙන එකකට තනියෙන් පවතින්න බෑ අනිත් එක නැති. විඥාණයටයි නාම රූපයට. විඥාණය කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොකද්ද කියන එක නාම රූපය. පැහැදිලිද ඒක? ඔය දැන් රූපේ මෙතන නැහැනේ සතර මහා ධාතු රූපයක් මෙතන නැහැ. පිට දැනගත්තා නම් එහෙම තමයි. මොන විඥානෙ ගත්තා මතක තියාගන්න විඥානය කියන්නේ මොකද්ද? විඥානෙ කියන්නේ මොකද්ද? විඥානෙ කියන්නේ නාම රූප නෙමෙයි. විඥානෙ කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය.
දැනගැනීම.
මොනවා හරි දැනුවත් වෙන ස්වභාවයට දෙන නමක් තමයි විඥානෙ. ඔබ හිත කියලාත් කියන්න පුළුවන් ඕන්න. නේද? හිතනේ දැනගන්න. විඥාණය කියන්නේ දැනගන්න ගතිය. විඥාණය කියන්නේ නාම ධර්මයක් නෙවෙයි. විඥාණය කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොනවද? ආ විඥාණයට කෙලින්ම රූප අරමුණු වෙන්නේ නැහැ. විඥාණයට අරමුණු වෙන්නේ විඥාණය එක්ක පහළ වෙන නාම ධර්ම. චෛතසිකටි නාම ධර්ම ටිකට සම්බන්ධ වුණ රූප ගතියක් තියෙනවා. රූප ගතිය ගැන තමයි දැන් වේදනාවක් ඇති වුණොත් මොකක් හරි රූපයක් ගැනනේ වේදනාව ඇති වෙන්නේ. කැමතිද නැද්ද කියන. ඒ නාම ටික සම්බන්ධ වෙන රූප ස්වභාවයක් තියෙනවා. ඒක නාමික රූපයක් තමයි. මේ ඇත්තට තියෙන රූපේ නෙමෙයි. දැන් අපි දැන් රුවන්වැලි සෑය මතක් කරනකොට අපි දැන් රුවන්වැලි සෑය කියලා දැනගන්නවා. ඉතින් හිතට සතුටක් එනවා. නේද? ඒ සතුට එන්නේ රුවන්වැලි සෑය එක්ක යෙදුන චෛතසිකයක් හින්දා. ඒකට කියනවා වේදනාව එතන යෙදෙන්නේ සුඛ වේදනා ගතිය. හරි. දැන් අපිට තරහකාරයෙක් කියන රූපයක් නම් දැන් අරමුණු වෙන්නේ ඒක එක්ක යෙදෙන වේදනා ගතිය දුක්ඛ වේදනා ගතියක් තියෙනවා. අපි අකමැති.
දුක්ඛයයි.
ඒ අර වේදනාවමයි. වේදනාවේ ගතිය අකමැති ගතිය. වේදනාවේ කෘත්‍යය තමයි කැමැතිද අකමැතිද කියලා කියන එක. අපිට අපි කැමැති රූපයක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ අපිට සුඛ වේදනා, අකමැති රූපයක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ
දුක්ඛ වේදනා.
දුක්ඛ වේදනා. තේරුණා? විඥාණය කියන්නේ දැනගන්න ගතිය. ඒක අමතක කරන්න එපා. උවිත අමතර විඥාණයක් නැහැ. හරි? ප්‍රතිසන්දි විඥාණය කියලා කිව්වා කියලා අමුතු විඥාණයක් නෙමෙයි. විඥාණය කියන්නේ දැනගන්න ස්වභාවය. ඒ විඥානයක් හටගන්න පුළුවන් හය ආකාරයයි තියෙන්නේ. මොනවාද හය ආකාරය? ඇස නිසා හටගන්න පුළුවන්, කන නිසා හටගන්න පුළුවන්. ඒ මුල් වෙන්නේ ඇස හරි, කන හරි, නාසය හරි, දිව හරි, කය හරි, මනස හරි. ඒක මනස මුල් වෙලා හටගන්න විඥානය මනෝ විඥානය. ඇයි මේ රූපේ චිත්ත රූපේ කියන්නේ රූපය. ඒ කියන්නේ නාම රූපය. ඒක විඥානෙ නෙමෙයි. විඥානෙ කියන්නේ මොකක්ද කියලා තමන් වෙන් කරගන්න. ඒ දැනගන්න ස්වභාවය විඥානෙ. ඊට අමතර දෙයක් නෙමෙයි. මොනවා හරි දැනගන්න ස්වභාවයක් තියෙනවා නම් ඔකට කියනවා විඥානෙ. අර විඥානෙට අහු වුණා
කියන්නේ.
ඔව් නාම රූපේ දැනගන්නේ මනෝ විඥානය.
ඇහැට අරමුණක් ගැටෙන ඇහැට පෙනීම ලබා දැනගන්න නම් දෙයක් කියලා ගත්තා නම් ඒ දෙය නාම රූපයක්. විඥානය
නේ අපට. ඔව් ඒක දැන් ටිකක් පරිස්සමින් තේරුම් ගන්න ඕන. අපි ඇහෙන් දකිනවා කියන්නේ මොකද්ද? ඇහැ. දැන් මේක මතක තියාගන්න. දැන් මම විස්තර කරන්න පටන් ගන්නේ ඇත්ත ඇති හැටියෙන් නෙවෙයි. මොන තත්ත්වෙන්ද පටන් ගන්න? ලෞකික අපි දන්න මට්ටමින් තමයි පටන් ගන්න.
බල්ලා දැකන දෘෂ්ටි.
නොදන්න මට්ටමින් කිව්වනම් අපට තේරෙන්නේ රහතන් වහන්සේගේ මට්ටමින් කිව්වොන අපිට තේරෙන්නේ අපි අපි දකින මට්ටමින් අපි දකින මට්ටම මොකද්ද ලෝකෙට අයිති මට්ටම ලෝකෝත්තර මට්ටම නෙමෙයි ඔතනින් විස්තර කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි කියලාත් ඔළුවේ තියාගන්න අපි අපි දකින හැටි ඇත්ත ඇති හැටි වුණා නම් දැන් රහත් වෙලා තියෙන්නේ නැහැ නේද ඒ හින්දා මේ පටන් ගන්නේ බොරුවකින්
සම්මුතියෙන්
ඔගලන්ට ඇත්ත කියලා හිතුණට අපි දැඩිව විශ්වාස කරනවා ඇත්ත කියලා. එනකට අපි ඉන්නේ ලෝකෙට අයිති දැක්මෙන්න් ඒක ඇත්ත ඇති හැටි වෙන්න බෑනේ නේද? යථාභූත ස්වභාවය නෙමෙයි. ලෝකයා දකින ස්වභාවයෙන් තමයි දැන් විස්තර කරන්න පටන් ගන්න. නේද? ලෝකෙට අයිති අයටනේ මේක කියා දෙන්නේ. ලෝකෝත්තර අයට අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහනේ නේද? රහතන් වහන්සේට ඕක ගිහින් කියා දෙන්න ඕනේ නැහැ. හැක් තියෙනවා, ඕන රූපයක් තියෙනවා, ඉන්න විඥානයකට. ඒවා කියා දෙන්නේ කාටද? මුලාවේ ඉන්න අයට, ලෝකේ සංසාරේ යන අයට. ඒකට සංසාරේ යන අය දකින මට්ටමින් තමයි විස්තර කරන්න පටන් ගන්න. විස්තර කරන්න වෙන්නේ. දැන් සංසාරේ යන කෙනා ඇහෙන් දැකීම වෙනවා කියලා දන්නේ කොහමද? ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඕක දැනගන්න හිතක් පහළ වෙනවා, විඥානයක් පහළ වෙනවා. නේද? දැන් ඕක වෙන්නේ රහතන් වහන්සේටද සාමාන්‍ය කෙනාට? සාමාන්‍ය කෙනාට. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒ නිසා විඥානය
පහළ.
ඔය තුන හටගත්ත තැනට කියනවා පස්සේ. ඇහැින්ද ඒකට කියනවා චක්කු සංපස්සේ කියලා. නේද? ඇහක් හටගෙන රූපයක් හටගෙන විඥානයක් හටගෙන ඔය තුන සංගතියට කියනවා පස්සේ කියලා. ඒ කියන්නේ ඒ තුනම එක මොහොතක හටගෙන තියෙනවා. ඒකට කියනවා ඒක දැන් පස්සේ කියනකොට තේරුම් ගන්න පස්සේ කියන්නේ මොකද්ද? මොන මොනවද මොනවටද ආйти වෙන්නේ පස්සේ? රූපද නාමද? නාම. ඒ කියන්නේ චෛතසික. වේදනා වගේ චෛතසිතේ චෛතසිකයකට තමයි නාමය කියන්නේ. චෛතසික කියන්නේ හිතත් එක්ක ඇති වෙන අර හිත දැනුවත් කරන gati. වේදනා gati පැහැදිලි නේද? ආයෙ වගේ තව gatiක් හිත දැනුවත් කරන gatiක්. කැමැතිද අකමැතිද කියලා හිත දැනුවත් කරන gatiට අපි නමක් දෙනවා වේදනා කියලා. හරි? මෙන්න මෙහෙම ಜಾති තුනක් තියෙනවා කියලා හිතට කියන කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ චෛතසිකයට කියනවා පස්සේ. පස්සේ කියන එකත් වේදනාව වගේම තව චෛතසිකයක්. තේරෙනවා? ඒ කියන්නේ නාම ධර්මය. දැන් නාම ධර්ම ගොඩකින් තමයි අපිට රූප ගැන කියන්නේ. ඔව්. දැන් ඉස්සෙල්ලා මේක එක වෙන් කරගන්නකො. දැන් පස්සේ කියන්නේ මොකක්ද? චෛතසිකය. ඒ චෛතසිකේ කෘත්‍ය තමයි ඒකෙන් කරන වැඩේ තමයි මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. දැනුවත් කරනවා. දැනුවත් කරන්නේ කාවද?
විඥාණය.
හරි. දැනුවත් වෙන්නේ විඥාණය. ඒකත් මතක තියාගන්න. එතකොට නෑ මානසිකාරය කියන්නේ තව චෛතසිකයක්. ඒකට එයාට වෙනම වැඩක් තියෙනවා. චෛතසික කියන්නේ එක එක වැඩ කරන gati gati. නෑ හිතට හිත දැනුවත් කරන එක එක ස්වභාව ටිකක් තියෙනවනේ. අන්න ඒ ස්වභාවය එක එක චෛතසිකයට අයිති. හරි? ඔව් සිතවිලි කියලත් සිංහලෙන් කියනවා. චෛතසික කියන එකට සිතවිලි කියලත් සමහර වෙලාවට කියන එක මතක තියාගන්න. ඔය හිතත් එක්කම හිතේ පහළ වෙන ලක්ෂණ ටික. හිතත් එක්කමයි ওই ටික තියෙන්නේ. හිත ඇති වෙන්න පොඩ්ඩකට කලිනුත් නෙමෙයි, හිත නිරුද්ධ වුණාට පස්සෙත් නෙමෙයි ඒවා තියෙන්නේ. හිතේම තියෙන ස්වභාව ටික. ඒ කියන්නේ අපි දැන් ওই බල්බ් එකක් පත්තු කළොත් එතන තියෙන ස්වභාව ටිකක් තියෙනවානේ. එළියක් තියෙනවා, පාටක් තියෙනවා, රස්නයක් තියෙනවා නේද? ඒක තියෙන්නේ ඒක පත්තු වෙලා තියෙනකන් විතරයි. නේද? නෙවුනහන් අපිට ඒවා එකක්වත් නැහැ. පාට නැහැ, එළිය නැහැ, රස්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි හිත තියෙනකොට විතරයි චෛතසික ටික තියෙන්නේ. ඇයි චෛතසික කියන්නේ හිත එක එක ස්වභාව ගැන දැනුවත් කරන මට්ටම. දැන් දැනුවත් වීම තමයි හිත කියන්නේ. දැනුවත් වෙන්නේ මොනව මොනවද? චෛතසික. නැත්නම් ඒවට කියනවා නාම ධර්ම කියලා පොදුයි කියනවා. හරි. එතන නාම ධර්ම ඔයගොල්ලෝ කීපයක් අහලා තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර පහක් කිව්වා. ඒ වැඩි අහලා නැති දෙකක් තියෙනවා. ඒකග්ගතයි ජීවිත ඉන්ද්‍රියයි කියලා. කොහොම දෙකක් තියෙනවා. ඒ වගේ නම් අපි කතා කරන්නේත් නැහැ. ඒවා මේ එච්චර කෙලස් වලට වැදගත් නැහැ. ඒ හැම හිතකම තියෙනවා ඒක. හැම හිතකම තියෙන හින්දා ඔයාලට කියනවා සියලු සිත් වලට සාධාරණයි. සබ්බචිත්ත සාධාරණ. හැම හිතකම ඔය යෙදෙන හින්දා කියනවා සබ්බචිත්ත සාධාරණයි. මොනවාද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිත ඉන්ද්‍රිය එකද. වෙයි ඒ එක එකට වෙන වෙනස් වැඩ ටිකක් තියෙනවා. අනිත් එක්කෙනා කරන එක එක්කෙනෙකුට කරන්න බෑ. වේදනාවෙන් දෙන ගතිය වේදනාවට විතරමයි. පස්සේට හරි නැත්නම් මානසිකාරයට හරි කියන්න බෑ මේ කැමැතිද අකමැතිද කියන ගැටි. ඒක ඒගොල්ලන්ගේ වැඩක් නෙමෙයි. ඒක වේදනා චෛතසිකේට. හරි? පස්ස චෛතසිකේ වැඩේ වෙන චෛතසිකයකට කරන්නත් බෑ. ඒ පස්ස චෛතසිකයෙන් කරන වැඩේ මොකද්ද? එකතු කරනවා නෙවෙයි. චෛතසිකයක වැඩේ කියන්නේ හිතක් දැනුවත් කරන ගතියක් නේ. වේදනාවේ වැඩේ හිත දැනුවත් කරනවා මොනවා ගැනද? කැමැතිද අකමැතිද? හොඳයිද නරකයිද? ඒ වගේ ගතියක් හිතට කියනවා නේද? අපි අර ඉන්නානේ පුරෝහිතයෝ දාලා කේලංකාරයෝ ටික දාලා ඉන්නානේ අපිට විස්තර කියන්නේ. ඒ වගේ තමයි චෛතසික. වේදනාවෙන් හිත දැනුවත් කරන්න හිත දාලා තියෙන එකනේ. ඒක නියෝජිතේ. ඒකයි නාම ධර්ම කියන්නේ. හිතත් එක්කම ඇති වෙන චෛතසිකය. ඒක වේදනාවට කියන්න පුළුවන් හොඳයිද නරකයිද මැදහත්ද ඕ ගතිය විතරයි. ඊට වඩා දෙයක් කියන්න බෑ. ඒ වගේ පස්සේ කියන සිතිවිල්ල නැත්තම් චෛතසිකය. ට කියන්න පුළුවන් මොකද්ද? යාති තුනක් හටගෙන. ඇහැ නිසානම් අපි දන්නවා මොන යාති තුනද? ඇහැයි රූපෙයි චක්කු විඥානයයි කියලා තුන් දෙනෙක් ඉන්නවා. අන තුන් දෙනෙක් ඉන්නවා කියලා පණිවිඩය දෙනවා. හ්ම්. ඒක තමයි පස්ස චෛතසිකේට කරන්න පුළුවන්. තුන් දෙනෙක් ඉන්නවා. ගැන අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි විඥාණය කියන තුන් දෙනා ඉන්නවා කියලා හිත දැනුවත් කර. ඔය හැම වෙලේටම කවුරු හරි ඉන්නවා. හිත දැනුවත් කරන්න. හරි ඒ ඒ කට්ටියට තමයි අපි චෛතසික කියලා කියන්නේ. ඒ වෙලේට වෙනම පත් කරලා ඉන්නවා. අයිති නැති කෙනාට බෑ මේ වැඩේ කරන්න. හරි. දැන් දොර අරිනවා නම් යතුර බාර දීපු එක්කෙනෙක් ඉන්නවා. එයා විතරයි. වෙන අයට බෑ දොර අරින්න. ඒක යාවේ.
ආයතනික පාලනයක් තමයි.
නෑ ආයතන කතාවක් නෑ දැන්. මේ මේ හිත කියන එක විඥානේ. ආයතන හයෙන් ඕන එකකින් විඥානේ පහළ වෙන්න පුළුවන් නේ. ඒක පැහැදිලි නේ. ඇහැ හින්දා වෙන්න පුළුවන්, කන හින්දා වෙන්න පුළුවන්. හැබැයි කොයි ආයතනේ හින්දා හිත පහළ වුණත් මේ මේ පස් දෙනා ඉන්නවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පස් දෙනා ඉන්නවා හැම හිතක. තව අනිත් දෙන්නත් ඉන්නවා. ඒගොල්ලෝ අපි අදගත් නැති හින්දා වැඩි කතා කරන්නේ. හරි. එතකොට දැන් ඇහැ නිසා විඥානේ පහළ වුණා නම් පස්ස චෛතසිකෙන් කියන්නේ ඔන්න තුන් දෙනෙක් ඉන්නවා. කවුද තුන් දෙනා? ඇහැයි රූපෙයි විඥානයි. ඇහැ රූපේ චක්කු විඥානේ ඉන්නවා කියලා කියන්නේත් විඥානෙටම තමයි. හරි ඊළඟට එහෙම තුන් දෙනෙක් ඉන්නකොට ඔන්න වේදනා එක්කෙනා කියනවා ආ එයා හොඳයි නරකයි කැමැතිද අකමැතිද කියන ගතිය කියනවා හරි වේදනා තුනකට වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඔන්න ඔය ගතිය හිත දැනුවත් කරනවා පැහැදිලිද එතකොට ඒගොල්ලොත් හිතේම තියෙන ගති ටිකක් නේ. ඒක හිතෙන් බාහිර දේවල් නෙමෙයි. හිතත් එක්කමයි ඒගොල්ලෝ ඉන්නේ ජීවත් වෙන්නේ. හරි? පැහැදිලිද මේ චෛතසික කතාව? දැන් ඔය පස්සේ කියන්නේ චෛතසිකයක් කියන එක හොඳට තේරුම් ගන්න. හිතට අයිති චෛතසිකය. හරි? එයා මුකුත් වෙන කවුරුවත් එකතු කරනවත් මොකවත් නෙමෙයි. එයා කියන්නේ ඔන්න තුන් දෙනෙක් ඉන්නවා. ඒ මැසේජ් එක දෙන්න. හරි? ඒකට ඇහැ නිසා නම් ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණේ ඉන්නවා කියලා කියනවා. කන නිසා නම් කනයි සද්දෙයි සෝත විඤ්ඤාණේ ඉන්නවා කියලා කියනවා. නාසය නිසා නම් නාසයයි ගන්ධ සුගඳයි මේ විඤ්ඤාණේ ගහන විඤ්ඤාණේ ඉන්නවා කියලා කියනවා. එච්චරයි. එයාට ඊට අමතරව දෙයක් කරන්න බෑ. පැහැදිලිද? දැන් ඔන්න අපි පස් දෙනෙක් යන කිව්වා. ඇහැ, රූපය, චක්කු විඤ්ඤාණය තුන් දෙනයි. පස්සය වේදනාව කියන ඒ දෙන්න. නේද? ඒ මොන ආයතනේ වැඩ කළත් ওই පස් දෙනා අනිවාර්යෙන් ඉන්නව නේද? දැන් අපි කනෙන් සද්දයක් ඇහෙන ගතිය ගත්තොත් කන ශබ්දය සෝත විඥාණය ඊළඟට චෛතසික දෙක තියෙනවා පස්සයි පස්සේ නිසා හටගන්න වේදනාව හරි නාසය ගත්තොත් නාසය ඒ ගන්ධය නැත්නම් ගන්ධය කියන එක අපි ගන්ධ සුඳ කියලා හිතනවා ගාන ආරම්භය ඊළඟට ඒ දැනගන්න ගාන විඥාණය උවි තුන් දෙනා ඉන්නවා කියලා කියන පස්සේ ඒ නිසා හටගන්න වේදනාව ඒ පස් දෙනා නේද දිවේ නම් රසක් දැනෙන මොහොත නම් දිවයි රසයි දිවහා විඥාණයයි පස්සෙයි පස්ස නිසා හටගන්න වේදනාව පැහැදිලිද ඒවා කයට මොනවා හරි ගැටෙනකොට කයයි ස්පර්ශ වෙන පොට්ටබ්බයයි කාය විඥානයයි ඊළඟට චෛතසික දෙක තමයි පස්සයයි පස්සේ නිසා හටගන්න වේදනාවයි දැන් පස්සේ නිසා හටගන්න කිව්වට මතක තියාගන්න පස්සේ ඉවර වෙලා වේදනාව හටගන්නව නෙවෙයි ඔය දෙන්නත් එක මොහොතේ ඉන්නේ ඒ හිතත් එක්ක ඉන්න කට්ටිය නේද ඒ විඥානෙත් එක්කමයි චෛතසික ටික තියෙන. පිටත් එක්කමයි චෛතසික ටික තියෙන. තේරෙනවද? අපි පැහැදිලි කරන්න පිළිවෙලක් දුන්නට ඔයගොල්ලෝ එක මොහොතේ ඉන්නේ. එකක් හිතේ තියාගන්න. ඒ වුණාට එක්කෙනෙකුට එක්කෙනෙක් උදව් වෙන ගතියක් තියෙනවා. දැන් පස්සේ නිසා තමයි වේදනාව. මේ තුන් දෙනා ඉන්න ඉන්නවා කියලා දැනගත්තු නිසා තමයි හොඳද නරකද කියලා කියන්න පුළුවන්. වේදනාව ගතිය දෙන්න. මේක කස්සපච්චය වේදනාව. ඒ වනාට ඕ කට්ටිය ඉන්නේ එක මොහොතේ. හරි? ඒගොල්ලන්ගේ කාලපරතරයක් නැහැ. එක්කෙනෙකුට පස්සේ තව එක්කෙනෙක් ඇති වෙනව නෙවෙයි. ඕ ටික එක මොහොතේ ඉන්න මොහොතේ ඉන්නව නැත්තම් කවුරුත්. හිතත් එක්ක චෛතසික ටික ඉන්නවා හිත නැත්තම් චෛතසික එක්කෙනෙක්වත් නැහැ. පැහැදිලිද? ඕක හිතට තේරුම් ගන්න. ඔය ටික තේරුම් ගත්තොත් මේක පැටලෙන්නේ නැහැ. මොන වැඩේ කළත් ප්‍රශ්නයක් නැහැ. සමත භාවනාව කළත්, දර බැලුවත්, පොල් ගෑවත් හිතක් හට ගන්නවා නම් හිතේ ඇති වෙන චෛතසික ටික. මොන මොන දෙයට හිතක් හැදුවා. එතකොට හිතක් හැදෙන්න නම් ආයතනයක් මුල් වෙන්නම ඕන. කරන වැඩේ නෙමෙයි වැඩ ගන්න. ඔය චිත්‍රපටියක් බලනවා වෙන්න පුළුවන්. භාවනා කරනවා වෙන්නකොට මොන වැඩේ කළත් හිතක් හැදෙනවා නම් ආයතනයක් එක්කමයි හැදෙන්නේ. කියන්නේ විඥානයක් හැදෙන්න බෑ ආයතනයක් නැතුව. ආයතන හයක් තියෙනවානේ. ඇහ කන නාසය දිව ශරීරය මන කියලා. ඔය හයෙන් එකක් එක්කමයි විඥානේ පහළ වෙන්නේ. ඕන වැඩක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි හිතක් හැදෙන්නේ ඔය හය දෙනාගෙන් එක්කෙනෙක් එක්ක. ඒ හිත ගැන තමයි මේ දැන් කතා කරන්නේ. හරි? එතන චක්කු විඥානේ විඥානේ කෘත්‍යය මොකද්ද? දැන් අමතක කරන්නේ. මොකක් කතාවක් නෙමෙයි විඥානේ කෘත්‍යය මොකද්ද? දැනගන්න ස්වභාවය. ඒක අමතක කරන්නේ. විඥානේ කියලා අපි නමක් දෙන්නේ දැනගන්න ගැසියට. මොකද්ද කියන එක විඥානේ නෙමෙයි. ඒ මොකක්ද? දැනගන්නේ මොකද්ද කියන එක? මොකද්ද? දැනගන්න ස්වභාවය විඥානේ. දැනගන්නේ මොකද්ද? නාම රූප. මේ අමතක කරන්න එපා. එකයි මම ওই මුලින් ඉඳන් පැහැදිලි කරන්නේ. විඥාණය කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොනව ගැනද? නාම රූපේ. හරි? දැන් නාම රූපත් මම වෙන් කරලා පෙන්නුවා. නාම කියන්නේ මේ චෛතසික ටික. මේ චෛතසික ටිකෙන් තමයි හිත දැනුවත් කරන්නේ. දැනුවත් කරන දේ જાති දෙකක් තියෙනවා. නාම ටික තමයි හිත දැනුවත් කරන හිත ළඟින්ම ඉන්නේ. ප්‍රෙසිඩන්ට් ළඟ ඉන්නම ඇමතිවරු ටිකක් ඉන්නා. අනිත් අයට බෑ එයාට කතා කරන්න. නේද? අරගොල්ලෝ කියන ටික තමයි එයා දැනගන්නේ. නේද? අන්න ඒ වගේ තමයි නාම ටික. එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් අන්න අරහි මෙහෙම කවුද ඉන්නවා අපිට විරුද්ධව වැඩ කරන. අන්න එයා එතකොට රූප. එයා රූපේ එතන නෑ. හැබැයි අරගොල්ලන්ට පුළුවන් රූප සටහනක් මවලා දෙන්න. ඒකට කියනවා නාම රූපේ කියලා. නාමික රූපය. තේරෙනවද? නාම රූපය. ඒ විඥානෙට අරමුණු වෙන්නේ නාම රූපය. ඇත්ත රූපේ නෙවෙයි. තේරෙනවද? බාහිරේ තියෙන සතර මහා ධාතුව නෙමෙයි විඥානෙට අරමුණු වෙන්නේ. එයාව දකින්න බෑ. විඥානෙට හැම තිස්සෙම දකින්න පුළුවන් නාම ධර්ම හරහා. තේරෙනවද? ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා මෙතන බලන්න බෑ. අපි මෙතන ගැන කවුරු හරි කියන්නේ. එතකොට නාම ධර්ම ටිකෙන් තමයි විඥානේ දැනුවත් කරන්නේ. හැබැයි දැනුවත් වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවනේ. ඒක රූප ස්වභාවයක්. ඒක ඇත්ත රූපේ නෙමෙයි. ඒ රූපේ වගේ සටහනක්. හරියට මෙතන ෆොටෝ එකක් අරන් ගිහින් දෙනවා. ඒතර ෆොටෝ එක කියන්නේ රූපේ නෙමෙයි. ඒ වගේ සතහනක් රූප සංඥාවක්. හරි? ඒ කියන්නේ රූපයේ ස්වභාවය මම ආගන්න හිතා ගන්න පුළුවන් සතහනක්. ඕකට කියනවා නාම රූපයක් කියලා. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ ඇත්ත පවතින රූපය නෙවෙයි. නාම රූපය. තිරූපං කියන එක වෙනම කතාවක්. ඒ අපි මං කියවනේ දැන් ලෝකේ රැවටිලා ඉන්න කෙනාට නේ ධර්මය දේශනා කරන්නේ. ඇත්ත ඇති හැටි අවබෝධ කරපු කෙනාට ධර්මයක් වැඩක් නැහැ නේ. නේද? රැවටිලා ඉන්න කෙනා රූපය කියලා හිතන්නේ මොනවද? ඇහැට රූපය කියලා හිතනවා. ඇහැට අරමුණු වෙන්නේ රූපය කියලා හිතනවා. කනට රූපය කියලා හිතනවා. කනට අරමුණු වෙන්නේ රූප කියලා හිතනවා නේද? සද්ද රූප. නාසය රූපයක් කියලා හිතනවා. ඊට අරමුණු වෙන්නේ ගහන රූප කියලා හිතනවා. දිව රූපයක් කියලා හිතනවා. දිවට අරමුණු වෙන රස රූප කියලා හිතනවා නේද? කය රූපයක් කියලා හිතනවා. ඒකට අරමුණු වෙන පොට්ටබ්බ රූප කියලා හිතනවා. එහෙම හිතන්නේ මතක තියාගන්න රහතන් වහන්සේ නෙවෙයි. හරි? ඒකයි මම ඒක කියලා පටන් ගත්තේ. දැන් අපි ඉන්නේ මේ මට්ටමේ. මේවා රූප කියලා විශ්වාස කරනවා. ඒක තමයි ඉති රූපම්. අපිට රූපේ මොකද්ද? මෙන්න මේකයි රූපේ. ඇහැ වෙන්න පුළුවන්. ඇහැට අරමුණු වෙන බාහිර දේවල් වෙන්න. ඒ
කියන්නේ තියෙන මොකක් හෝ දෙයක් ඉති රූපම් කියලා ගන්නවා.
ඔව් බාහිර ඒවත් ගන්නවා, අභ්‍යන්තර ඒවත් ගන්නවා. ඒවටත් අපි රූප නිගේ. අපි ඒ රූප කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර රූප, බාහිර රූප. නේද? ඒ නුවණින් බලන එකයි දැනට පිළිගන්න එකයි දෙකම. දැන් අපි පටන් ගන්නෙ දැනට පිළිගන්න මට්ටමේ නීති රූපං. එන්න මේකයි රූපේ.
දැන් අපිට පේන රූපේ, ඇතුලෙන් එන රූපේ දෙකක්ද එකක්ද? මනෝ
තමම උත්තරේ දෙන්නකෝ. හිතට පේන රූපේ, එළිය තියෙන රූපේ එකක්ද දෙකක්ද?
නාම රූපයන්නේ හිතට පේන.
දැන් මෙහෙම පියමියෙහි පේන එක
නිකන් රූපයක්. හිතට පේන.
ඒක තමයි දැන් උත්තරේ දෙන්න. මේ මනෝමෙන් ගන්න එකයි එළියේ පවතින ගහයි දෙකම එකක්ද දෙකක්ද?
දෙකක් නේද?
එළියේ තියෙන කාබෝතේජෝ වයි මට දෙක. මේක මනසින් අර එන ඡායා මාත්‍රේ
දැන් මනසෙන් ගන්න එක ඇහැ පියාගෙන බලන්න පුළුවන් නේද? එතකොට එළියේ තියෙන ගහමද දකින්නේ? ඒක හිතට පේන නාම රූපය.
දැන් අපි S2 ඇරලා බලන එකයි S2 වහගෙන ඒක සිහි කරන එකයි.
ආ එතකොට පේන රූපය ಜಾති දෙකක් නේද? දෙකක් කියලා අපි හිතනවා. අන්න අහන්න. දැනට හිතෙනවා එහෙම. හැබැයි ඕක ඇත්ත தත්ත්වේ නෙවෙයි.
පේන දේම හිතේ ඇඟවසා හරි ගන්න.
ඔව්. ඒක තමයි මම කිව්වේ ඒක ඇත්ත தත්ත්වේ නෙවෙයි. ඔය ලෝකයා පිළිගන්න මට්ටම. නේද? ලෝකෙට අයිති මට්ටමින් පේන. මේ දැනගන්න පුළුවන් ස්වභාවය. හරි මම ඉස්සෙල්ලා කියුවනේ විඥාණයෙන් දැනගන්නේ මොනවද? නාම රූපනේ. ඒ විඥාණයට අපි විශේෂණ පද දෙන්න පුළුවන්. මනෝ විඥාණයද, චක්කු විඥාණයද, ගාහන විඥාණයද, සෝත විඥාණයද? මොන නම දුන්නත් විඥාණයට කරන්න පුළුවන් එක වැඩ. දැනගන්න ස්වභාවය. දැනගන්නේ මොනව ගැනද? නාම රූප ගැන. නාම රූප විඥානේ තරක් නෙමෙයි. මොන විඥා ඕනම විඥානයකට විඥානේ කියන්නේ දැනගන්න ගතිය. වැදී. ඒ මනෝ විඥානේ විතරක් නෙමෙයි දැනගන්නේ. චක්කු විඥානේත් දැනගන්නවා. දැනගන්නේ මොනවද කියන එක වෙනම කතාවක්. දැනගන්න ගතියටනේ විඥානේ කියන්නේ. දැනගන්නේ මොනවද කියලා වෙනම හොයන්න ඕන. ඒ විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. හරි? ඒ මනෝ විඥාණයට අරමුණු වෙන්නේ ධම්ම. ඒ කියන්නේ මනෝ විඥාණයට නෙමෙයි මනසට අරමුණු වෙන්නේ ධම්ම. ඇහැට අරමුණු වෙන්නේ රූප. කනට අරමුණු වෙන්නේ ශබ්ද. නාසයට අරමුණු වෙන්නේ ගාන ගඳ සුවඳ. දිවට අරමුණු වෙන්නේ රස. කයට අරමුණු වෙන්නේ ස්පර්ශ. මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම. ඒ අරමුණු වෙන්නේ මොනවද කියලා අපිට තේරෙන භාෂාවෙන් කියද්දි. ඇහැට අරමුණු වෙන්නේ හැබැයි ඕක ලෝකෙට අයිති මට්ටමේ පැහැදිලි කිරීම. එහෙම කියනකොට ටිකක් කැමති නෑ පිළිගන්න නේ. ලෝකෝත්තර නෙමෙයි. ඇහැයි රූපෙයි කියනකොට ලෝකෝත්තර නෙමෙයි ලෝකෙට අයිති මට්ටම. ඒක කැමති වුණත් නැති වුණත් ඒක එහෙම තමයි. නේද? ඇහැ අයිති ලෝකෙටද නැද්ද? ලෝකෙට. රූපේ අයිති ලෝකෙටද නැද්ද? ලෝකෙට. ඒක ඔබ ලෝකෝත්තර වෙන්න බෑ. මම කැමති නෑ. ඉතින් අපි දන්න ධර්මය දැන් ලෝකෙට අයිති කියනවා නේ. මේ ලෝකෙට අයිති ඒවා නම් ලෝකෙට අයිති නොකිය වෙන මොකක් කියන්නද? ඇහත් අයිති ලෝකෙට. රූපෙත් අයිති ලෝකෙට. විඥානේ අයිති ලෝකෙට.
ලෝකෙට අයිති දේවල්. ලෝකෙට අයිති දේවල් අඳුරගන්න තව විදිහක් තියෙනවා. ඒකට කියනවා සංකත ධර්ම කියලා. ඇයි සංකත ධර්ම කියන්නේ? සකස්ස. හේතුන් නිසා සකස්ස. නේද? හේතුන් නිසා සකස්ස. ඔකට තවත් නමක් දෙනවා පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න දේවල්. එතකොට ඇහැ සංකතද නැද්ද? සංකතයි. හේතුන්ගෙන් හටගෙනද නැද්ද? හේතුන්ගෙන් හටගෙන. පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්නයි. පැහැදිලිද? රූපය සංකතද නැද්ද? සංකතයි. හේතුන්ගෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තද නැද්ද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා. පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න. විඥාණය සංකතද නැද්ද? සංකතයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තද නැද්ද? හටගත්තා. පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න. ඔය ටික ලෝකෙට අයිතිද නැද්ද? අයිති. දැන් දැනගත්තේ ලෝකේ ගැනද නැද්ද?
ලෝකේ ගැන.
ඔක දැනගත්තා කියලා ලෝකෝත්තර වෙන්නේ නැහැ. නේද? ලෝකිකයි. ඔය ටික පාඩම් කළා කියලා ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඊළඟට ওই જાති තුනයි. ඇයි රූපයයි චක්කු විඤ්ඤාණයයි. ඊළඟට පස්සේ කියලා එකකුත් කිව්වා, වේදනාව කියලා එකකුත් කිව්වා. ඒ දන්න හින්දා මම වැඩි විස්තර කරන්නේ නැහැ. ওই જાති පහම ලෝකෙටයි තියද නැද්ද? ලෝකෙටයි. සංකතද නැද්ද? සංකතයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තද නැද්ද? හටගත්තා. ඊළඟට පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න. ලෝකෙටයි තියි. ତොර මොකද්ද මේ ලෝකෝත්තර ගතිය නැත්තම් ලෝකෝත්තර මාර්ගය කියන්නේ? මොන බුදුහාමුදුරුවෝ පෙන්නනවා චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇහැ කියන එකේ යථා භූත ස්වභාවය දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. අජානං අපස්සං යථා භූතං. යථා භූත తත්වයේ අජානං අපස්සං. දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. මොකද්ද ඇහැ ගැන? ඊළඟට රූපම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති වේදයිතං. වචන ගොඩක් කිව්වට කියන්නේ ඔන්න ඔය චක්කු සම්පස්සේ නිසා වේදනාවක් උපදීද? ඒකත් විස්තර කරන සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. ওই තුනෙන් එකක් උපදිනවා. සතරරි දුක්ඛරි නදාතරි එකක් උපදිනවා. මොකක් හින්දාද උපදින්නේ? පස්සේ නිසා උපදිනවා. ඒ වේදනාව. ඔන්න ඕක අජානං අපස්සං යථා භූතං. ඒක ගැන අහලත් නැහැ දන්නේ. ඇත්ත ඇතියේ. යථා භූත සුඛං. ඔන්න ඔහම කෙනා ඔයි කියපු දේවල් ගැන දැන් දන්නෙත් නැහැ, දැකලත් නැහැ. ඇත්ත ඇති ඇති නේද? එහෙම කෙනාට මොකද වෙන්නේ? ඔන්න දැන් ඇහැ ගැන දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. ඇත්ත ඇති ඇති. එහෙම කෙනාට මොකද වෙන්නේ? ඒක ගැන මේ ඒක හොඳයි කියලා හිතෙනවා, සතුටු වෙනවා. ඇලෙනවා. බැඳෙනවා. ඇලෙනවා, බැඳෙනවා. සිහි මුලා. ඇලෙනකොට බැඳෙනකොට වෙන්නේ සිහි මුලා වෙනවා. මොකක් ගැනද? ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඤ්ඤාණය ගැන, පස්සේ ගැන, වේදනාව ගැන. ওই පහ ගැන ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම
මොකද වෙන්නේ?
ඒවා හොඳයි කියලා රස විඳිනවා. ආසාදානුපස්සී විහෙරති. සිහි මුලා වුණහම ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණහම ආ
ආසාදානුපස්සී විහෙරති. ඇහි රූපයේ චක්කු විඥානයේ පස්සයේ වේදනාවේ ආසාදානුපස්සී විහෙරති. ආස්වාදයේ අනුව ඉන්නකොට මොකද වෙන්නේ? තණ්හාව වැඩි වෙනවා. තණ්හා පවඩ්ඩති. වර්ධනය වෙනවා. ආ එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ ආයේ රස කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධ රස කරනවා. ආයේ නැවත පංච උපාදානස්කන්ධ රස කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. හරි. දැන් එහෙම වෙන්නේ කාටද? ඇහැගෙන රූපය ගැන විඥානය ගැන ඒවා ගැන අජානං අපස්සං යථා භූතං අහලත් නැහැ දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. තව කෙනෙක් ඉන්නවා ඥානං පස්සං යථා භූතං ඇහැගෙන රූපය ගැන චක්කු විඥානය ගැන පස්සය ගැන වේදනාව ගැන ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි දන්න දකින්න කෙනෙක් ඉන්නවා. එයා ඒවා ගැන ඇලෙන්නේ නැහැ, දැඳෙන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ. සිහි මුලා වෙන්නේ. ඇත්ත ඇති හැටි දකින්න කෙනා ඒවා ගැන සිහි මුලා වෙන්නේ නැහැ. මුලාවෙන් හිතන්නේ නැහැ නේද? මුලාවෙන් හිතන්නේ නැති කෙනා ආදීනමානුපස්සී විහෙර. එයාට කියනවා ඇසේ ආදීනමය දකිනින් ඉන්නවා කියලා. රූපේ ආදීනමය දකිනින් ඉන්නවා කියලා. කවුද මේ ඥානං පස්සං යථා භූතං? මේක ඇත්ත ඇති හැටි දකින්න. එයාගේ තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. ඒ වට යම් කිසි තණ්හාවක් ඇති වුණා නම් ඒක වර්ධනය වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ. අපචයං ගච්ඡති. ඉස්සෙල්ලා කිව්වේ උපචයං ගච්ඡති රැස් වෙනවා. දැන් රැස් නොකර ඉන්නවා අපචයං ගච්ඡති. I think පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. පැහැදිලි.
දැන් ඒකෙන් සර් කිව්වේ කොටසක් ඉන්නවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්නවා. තව පිටසක් ඉන්නවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ගන්නවා.
ඔව් ඒ
යථාභූතඥාන
ඒ ටික ඔව් එහෙම දාගන්නත් පුළුවන්. යථාභූත ඥානෙ නැති කෙනා නිට්ටය සුඛාත්ම සංඥාවෙන් ඉන්නවා. සුභ සංඥාවෙනුත් ඉන්නවා. ඒකට තමයි ආසාදානුපස්සී විහෙරති කියන්නේ. ආසාදානුපස්සී විහෙරති. ආස්වාදයේ විඳින්මින් ඉන්නවා කියන්නේ නිට්ටයයි, හොඳයි, සුභයි, සුඛයි කියලා හිතන එකටනේ ආසාදානුපස්සී විහෙරති. ඒකට ඇත්ත ඇති හැටි දකින්න ගෙනාට මොකද වෙන්නේ? ආදීනවානුපස්සී විහෙරති. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි. ආදීනවානුපස්සී විහෙරති. ඒ ටික හැබැයි ඒ සූත්‍රේ තියෙන ටිකක් නෙමෙයි අපි අතින් දාපු ටිකක්. මහා සලායතන සූත්‍රේ තියෙන්නේ ආසාදානුපස්සී විහෙරති ආදීනමානුපස්සී විහෙරති. ඒක ආසාදානුපස්සී විහෙරති කියන්නේ කාටද? ඇහි රූපේ චක්කු විඥානේ පස්සේ වේදනාවේ අජානං අපස්සං යථා භූතං. එයා තමයි ඔව් ඒ වගේන සිහි මුලා වෙලා ආසාදානුපස්සී විහෙරති. ඇහැ රූපේ චක්කු විඥානය පස්සය වේදනාව කියන ටික දන්න දකින්න කෙනා ඥානං පස්සං යථා භූතං. එයා ඒවයි සිහි මුලා වෙන්නේ නැහැ. ආදීනමානුපස්සී විහෙරති. හරි. එතකොට ආදීනව දකිමින් ඉන්නවා කියන්නේ අරක යථා භූත ඥානෙ තියෙන දකින්න කෙනා. එයා ආදීනමානුපස්සී විහෙරති. ආදීනමය දකිමින් ඉන්න. නැතිවීමද වෙනස් වීමද නිරෝධයද ඒ ටික අපි හොයාගමු අනිච්ච සංඥා සූත්‍රයට අනුව. ඔය අවබෝධය ගන්න නම් අනිච්ච සංඥාව වඩන්න කියන අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුව විස්තර කරනවා. ඒතර අපි හිතන අනිත්‍යයි දුහාන්දරෝ විස්තර කරපු අනිත්‍යයි තේරුම් ගන්නවා. ආර්ය මාර්ගයට වැටෙන්න නම් මොන අනිත්‍යද බලන්න ඕන. රූපයේ අනිත්‍ය බලන හැටි අනිච්ච සංඥා සූත්‍රයේදී විස්තර කරනවා නේද? මොකද්ද? ඉති රූපං ඉති රූපස්